order, please. කතානායකවරයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේදී අභියෝගයට ලක් කරන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නැමැති පනත් කෙටුපත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. එකී පනත් කෙටුපත් සමස්තයක් වශයෙන් හෝයි එහි විධිවිධාන කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි. දෙවන නිවේදනය 2016 සැප්තැම්බර් මාස 32 වැනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 4ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියුත බැවින් ඊට පැමිණ සහභාගී ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. දෙවන නිවේදනය පාර්ලිමේන්තු සභාගර්භයේදී කිනකාට චෝදනා කරගන්නේ විශේෂයෙන් මේ ගරු මන්ත්‍රීතුමන්ගේ අවධානය සඳහා පාර්ලිමේන්තු සභාගර්භයේදී එකිනෙකාට චෝදනා කරගනිමින් ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියා නොකරන ලෙස ගරි මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ එවැනි සිද්ධීන් කීපයක් ඇති වුණා. මේ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කර බව අප තේරුම් ගත යුතුයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඊයේ සිව්පාහන නගමින් ක්‍රියා කළ ආකාරය ගැන ජනතා අවධානය යොමු වී තිබෙනවා. එම ඇසුරීම අදාළ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායමේ කීර්ති නාමයටද කැඩලක් බව පෙන්වා දෙන අතර ඉදිරියේදී එවැනි සිද්ධීන් නැති වුවොත් ස්ථාවර නියෝග අනුව මට දැඩි පියවර ගැන්වීම සිදුවන බවත් දැනීමට කැමැත්තෙමි. තවද පාර්ලිමේන්තුවේ ස්ථියා ස්ථාවර නියෝග වලට අනුකූලව මන්ත්‍රීවරුන් නිතරම කටයුතු බවට මම අවධානය කරමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා මාදර බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ ගෙනු පිළිබඳ කාර්යක සභාවේ පළවෙනි වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු ලසන්ත අලුගෙන මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, 8 වැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා 2016 ජනවාරි මස 1 වන දින සිට 2016 අප්‍රේල් 7 වන දින දක්වා වූ කාල පරිච්ඡේදයේ සඳහා වූ රාජ්‍ය ගිණුම් කාර්යක සභාව පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 125 යටතේ පිහිටවන ලද තිබෙන පාර්ලිමේන්තුවේ මේ ගිණුම් කාරක සභාවේ 2015 නොවැම්බර් මාසේ 26 වැනි දින පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 26 දෙනෙක් විසින් එම කාරක සභාවේ සභාපතිවරයා විසියට මාව තෝරාපත් කරගත්තා. ඉන් අනතුරුව මේ සියලුම සාමාජිකයින්ගේ සහයෝගයේ දායකත්වය මත ජනවාරි මස 9 වැනි දින සිට අප්‍රේල් මස 7 වැනි දින දක්වා ආයතන 41ක් අපි කාරක සභාවට කැඳවලා විශේෂයෙන්ම අද ඉදිරිපත් කරන ලබන මෙම වාර්තාවේ පිටු 139කින් යුතුව පොදු නිරීක්ෂණ 16ක් අපි ඇතුළත් කරලා තිබෙනවා. එයින් විශේෂ නිරීක්ෂණ 9ක්, ඒ වගේම මෙම ආයතන 38 සම්බන්ධව වෙන්වෙන් වශයෙන් කරුණු 268ක් පිළිබඳව අපි අනාවරණය කරපු කරුණුත් මෙම වාර්තාවට ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම 1978 පළවෙනි ගිණුම් කාරක සභාවේ සිට ගිණුම් කාරක සභා 11ක් මගින් මේ පාර්ලිමේන්තුවට මෙවැනි වාර්තා 31ක් ඉදිරිපත් කරලා තිබෙනවා. අද අපි ඉදිරිපත් කරනු ලබන්නේ 32 වැනි වාර්තාව. අපේ කාරක සභාවේ සියලුම සාමාජිකයින් ඉතාම සතුටු වෙනවා. ප්‍රථම වතාවට අවුරුද්දක් තුළ ඒ අවුරුද්ද තුළදීම වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන පළවෙනි අවස්ථාව මේ අවස්ථාවයි. මීට පෙර මේ කාරක සභාවන් ඉතාමත් හොඳින් ඒ යුතුකම් වගකීම් ඉටු කරලා තිබෙනවා. වගේම අපේ කාරක සභාවට පුළුවන්කමක් ලැබුණා මේ අවුරුද්ද තුලදී මාස 4ක් තුල ආයතන 38ක් ඇඳවලා මේ අවුරුද්ද තුලදීම අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි ඉදිරි මාසයේ තුලදී අපේ කාරක සභාව මගින් පත් කරන ලබන ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ අනුකාරක සභාව විශේෂයෙන්ම අපේ කාරක සභාවේ අනාවරණය වුණු ප්‍රධාන කරුණක් තමයි අපේ රටේ ප්‍රධාන රාජ්‍ය ආදායමට දායක වන ප්‍රධාන කිසිදු ආයතනයක තොරතුරු තාක්ෂණය පිළිබඳව භාවිතයක් නැහැ. රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මේක ප්‍රධාන ප්‍රශ්නයක්. එම නිසා අනුකාරක සභාව මේ වන විට ඉතාමත් හොඳින් කටයුතු කරමින් අපි මේ මාසයේ අවසානයේ වන විට අපේ රටේ රාජ්‍ය ආයතනවල පරිගණක භාවිතය පිළිබඳව යම් වාර්තාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසානයේ වන විට ඒක ඒ අදාළ අමාත්‍යාංශ විසින් ක්‍රියාවට නංවයි කියන බලාපොරොත්තුවක් විශේෂයෙන්ම අපේ තිබෙනවා. ඒ වගේම දෙසැම්බර් මාසය තුළ නැවත වතාවක් අපි තවත් ආයතන 50ක පාර්ලිමේන්තුවට වාර්තාවක් නැවත අපේ කාරක සභාව ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගනිමින් තිබෙනවා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ කරනු ලබන්නේ පශ්චාත් පරීක්ෂණයක් පමණයි. අපි යම් යම් ආයතන යම් යම් දෙපාර්තමේන්තු අඩුපාඩුකම් සිද්ධ වුණාට පස්සේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන ලබන කරුණු පිළිබඳව අපි පශ්චාත් පරීක්ෂණ පවත්වනවා. ඉතින් මේක හැමදාම කර කර ඉඳීම තුළින් පමණක් නිසි වගකීම් ඉටු වුණාය කියලා අපට කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ මූල්‍ය පාලනයේ වගකීම පැවරෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුව මේ මූල්‍ය පාලනය පිළිබඳව වගකීම් ඉටු කරනු ලබන්නේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත් පොදු ව්‍යාපාර කාරක සභාවත් තුළින්. ඉතින් එම නිසා අපි පශ්චාත් පරීක්ෂණ පමණක් කිරීම තුළින් මං හිතන්නේ මේ වගකීම් අපි හරියට ඉටු කළාය කියලා කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් එම නිසා අපේ කාරක සභාව පොදු ව්‍යාපාර කාරක සභාවත් එක්ව මේ වගකීම් ඉටු කිරීම සඳහා නව ක්‍රමවේද ගණනාවක් අද වෙන විට අපි හඳුන්වා දීලා ක්‍රියාත්මක කරමින් තිබෙනවා කියන එක ඉතාමත් සතුටින් වගකීමකින් යුතුව අපි ප්‍රකාශ කරන්න ඕනේ. එහි පළමුවෙනි පියවර තමයි මේ කාරක සභාවට කැඳවිය යුතු විශේෂ ඒකක 19යි අමාත්‍යාංශ 51යි දෙපාර්තමේන්තු 89යි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25යි පළාත් පාලන ආයතන 325යි පළාත් සභා 9යි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 314යි 842යි. අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ ආයතන 842ක් එක කාරක සභාවකට කැඳවන්නේ කොහොමද කියන එක පිළිබඳව. එම නිසා අපි මේ ආයතන 842ම සඳහා වාර්ෂිකව විශේෂම පරිගණක පාර්ලිමේන්තුවේ පරිගණක අංශයේ විසින් මේ වන විට ඉතාමත් සාර්ථක පරිගණක වැඩසටහනක් සකස් කරලා තිබෙනවා. මේ සෑම ආයතනයක්ම ඒ පරිගණක වැඩසටහනක් අනුසාරයෙන් නිරීක්ෂණයට ලක් කිරීමේ වැඩසටහනක් මේ වන විට සකස් කරලා නියාමක වැඩසටහනක් විදියට එය අද ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම නිසා අපි ලබන අවුරුද්ද තුළ ඒ වැඩසටහන හඳුන්වා දීලා අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන 842ම වාර්ෂික ඇගයීමකට ලක් කරලා මේවා පිළිබඳව සොයා බලලා ඒ වැඩසටහන අනුසාරයෙන් ලැබෙන තොරතුරු අනුව දුර්වලම ආයතන මේ කාරක සභාවට කැඳවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කරුණක්. අපේ නියාමක ව්‍යාපෘති ඉතාම සාර්ථකයි. ඒ අනුව අපි දෙපාර්තමේන්තු අමාත්‍යාංශ සඳහා මේක අත්හදා බැලීම් කරලා තිබෙනවා. ඒ සාර්ථක ප්‍රතිඵල අද ලැබිලා තිබෙනවා. ඒ අනුව අපි ලබන අවුරුද්දේදී විශේෂයෙන්ම මේ පරිගණක වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ගිණුම් කාරක සභාවට අධීක්ෂණයට ලක් කළ යුතු සියලුම ආයතන මේ වැඩසටහන අනුසාරයෙන් ක්‍රියාත්මක කිරීමට අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි යම් කිසි ආකාරයක ඇගයීමක් කළ යුතුයි. අපි හැමදාම අඩුපාඩුකම් පෙන්න පමණක් අපට මේ කාර්ය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මේ කාරක සභාවට ලැබෙන කරුණු අඩු වුණොත් ඒකත් හොඳ දෙයක්. ඒක තමයි අපි ළඟා කරගත යුතු වන්නේ. එක් ආයතනයක් පිළිබඳව දිගින් දිගටම වැරදි අඩුපාඩු විශාල වශයෙන් ලැබෙනවා නම් මේක දිගින් දිගටම සිද්ධ වෙනවා නම් මේ කාරක සභාවල වල වගකීම හරියට ඉටුනායි කියලා කියන්න පුළුවන් අංකමක් ලැබෙන. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ වෙන්න මෙවැනි වෙනස්කම් රාශියක් ඉටු කරමින් සැබෑ ලෙස අපේ රටේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට තිබෙන ඒ වගකීම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය තමයි අපි විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ මේ පාර්ලිමේන්තුව තුල සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතින් මේ කාරක සභාව තුල තිබෙනවා. අපි ඉතාමත් සතුටින් කියන්න ඕනේ ඒ කාරක සභාව තුල කිසිදු දේශපාලන පක්ෂ ભેදයකින් තොරව පොදු වගකීම මනාව අවබෝධ කරගෙන මේ සියලුම සමාජිකයින් කණ්ඩායමක් විදිහට ඒ කාරක සභාව තුල කටයුතු කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටින් මේ தত্ত্বය මේ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ. ඉතින් මේ නිසා අපි ඒ පිළිබඳවත් විශේෂයෙන්ම අපි සතුටු වන අතර ඊයේ අපේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතින් මේ අවසාන වාර්තාව පිළිබඳව සාකච්ඡා කරපු අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කරපුවාම විරුද්ධ පක්ෂෙන් හෝ කවුරු හරි තමයි මේ පිළිබඳව විවාදයක් ඉල්ලන්නේ. නමුත් අපේ කාරක සභාවේ සියලුම සමාජිකයින් ඉල්ලීමක් කළා මේ සියලුම සමාජිකයින්ට මේ කරුණ පිළිබඳව කතා කරන්න ඕනේ. එම නිසා අපේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාට මේ පිළිබඳව පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කරලා දින එකක හෝ දෙකක තුනක හෝ විවාදයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නයි කියන ඒ යෝජනාවත් මේ අවස්ථාවේදී අපි මේ වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී විශේෂයෙන්ම අපි අයවැයට කලින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යභාරය ඉටු කරන්න. එම නිසා මම අවසාන වශයෙන් මේ කාරක සභාවේ කටයුතු අපට ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඉන් පිටත විශාල පිරිසක් අපට සහයෝගය දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අපට ඉතාම ස්වාධීනව මේ කටයුතු කරගෙන යාම සඳහා ලබා දෙන ශක්තියත් අපි කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදිහට ඔබතුමා අපට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය අවශ්‍ය කරන භෞතික සම්පත් අවශ්‍ය කරන පුහුණුව ලබා දීම සඳහා දේශීය හා විදේශීය රටවල ඒ අවශ්‍ය සහයෝගය ලබා ගැනීමෙන් විශාල උත්සාහයක් ඔබතුමා දරමින් තිබෙනවා. මේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය කරන සහයෝගය දායකත්වය ලබා දෙන්න. නමුත් මේක තවත් වේගවත් වී යුතුයි. දැන් අපි මේ අප්‍රේල් මාසයේ දක්වා කැඳවපු ආයතන තමයි අද ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය කරන භෞතික සම්පත්, ඒ මානව සම්පත්, ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය පිළිබඳව අපි ඉතාමත් සුබවාදීව දකින්නේ. ඒ අය සුබවාදීව කැපවීමකින් යුතුව කටයුතු කරනවා. නමුත් මේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා තව දුරටත් මේක කඩිනම් කිරීම සඳහා අපි යම් වැඩපිළිවෙළ පිළිබඳව අවධානය යොමු කිරීම අනිවාර්යෙන්ම විය යුතුයි කියන එකයි අපි යෝජනා කරන්නේ. එම නිසා ඔබතුමාටත් අපි විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා, නියෝජ්‍ය ලේකම්තුමා, සහකාර ලේකම්වරුන් මෙන්ම ව්‍යවස්ථා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජගත් ජයවීර මහත්මාත්, තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂක මහේෂ් පෙරරා මහත්මාත්, හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ හැන්සාඩ් සංස්කාරක ඇතුළු කාර්ය මණ්ඩලයත්, කතා පරිවර්තක අංශයේ ප්‍රධානින් ඇතුළු කතා පරිවර්තක අංශයේ කාර්ය මණ්ඩලයත්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ලේකම් අනුෂා සූර්යප්පරම මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් සහ සියලුම කාර්ය මණ්ඩලයත් මේ කටයුත්තේදී ලබා දෙන සහයෝගය අපි මේ අවස්ථාවේදී තාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම විගණකාධිපතිතුමා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීනුත් ලබා දෙන සහයෝගයත් අපි කෘතවේදීව මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අපි 26 දෙනා මං හිතන්නේ කණ්ඩායමක් විදිහට මේ කරන ලද කැපවීම ඉදිරියට තව තවත්ම ශක්තිමත්ව ඉදිරියට කරගෙන ගිහිල්ලා මේ රටේ පාර්ලිමේන්තුවට තිබෙන මුදල් පිළිබඳව පාලනයේ වගකීම අපි නිසි පරිදි ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් යුතුකම වගකීම අපි ඉටු කරනවා කියන පණිවිඩය ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි. ඔබතුමා කියපු පරිදි ඉදිරියේදී මේ පාර්ලිමේන්තුවේ විවාදයේ ලක් කිරීමයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැවත වරක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවටත්, ඒ වගේම කෝක් කමිටුවත් අවශ්‍ය පූර්ණ සහය පාර්ලිමේන්තුවෙන් ලැබෙන බවත් මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමතියි. ඊළඟට ඇත්තේ නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානප්පේරු මහතා විසින් පිළිගැන්වීම.
නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධක වාර්තාව 2014 සහ 2015 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා දෙදස් දොළහ දෙදස් දහතුන දෙදස් දාහතර සහ දෙදස් පහළුව වර්ෂ සඳහා නීති කෙටුම් පත් සම්පාදක දෙපාර්ටමේන්තුවේ කාර්යසාධක වාර්තා දෙදස් දහතුන වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව සහ දෙදස් දහතුන වර්ෂය සඳහා සීමා සහිත ස්වාධීන උපවාහිනී සේවයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
එසම් පිළිගැන්වීම ගරු වෛද්‍ය රාජ සේනරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, කළුතර දකුණ උග්ගල්බොඩ ගල් දෙක පාර මහදූවේ ගම දරන ස්ථානයේ පදිංචි එල් කේ පෙරේරා මහතාගෙන් ලැබුණු පෙස්වම පිළිගන්නවා.
ගරු අබ්දින් හලීම් මැතිතුමා, ගරු ලක්ෂ්මණ යාප අභිවාදන මැතිතුමා, ගරු පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා,
ගරු කතානායකතුමනි, මාදුරුවය දීවර ගම්මානය අංක 60 ඇලිරත් 2 දරන ස්ථානයේ පදිංචි NWP ජෝසප් පෙරේරා මහතාගෙන් ලැබුණු ප්‍රසම පිළිගන්නෝයි.
ගරු වසන්ත අලිවිහාරයේ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මාතලේ උක්වේල ගුරුලවේල අංක 139 දරන ස්ථානයේ පදිංචි WG රංජිත් වලකුඹුර මහතාගෙන් ලැබුණු ප්‍රසම පිළිගන්නෝමි.
ගරු ලසන්ත අලිගේවන්න මැතිතුමා,
බොකලගම පැල්පිට ස්ථානයේ පදිංචි APJD අමරසිංහ මහත්මයාගෙන් ලැබුණු ප්‍රසමද, ඇහැලියගොඩ රජමහ විහාර මාවතේ පදිංචි SK ශාන්ත ප්‍රේමනායක මහත්මයාගෙන් ලැබුණු ප්‍රසමද, කඩවත ඇල්දිනිය පදිංචි සනෝජා මදුෂි ප්‍රනාන්දු මෙනවිගේ ලැබුණු ප්‍රසමද, කඩවත ඉහළ බිරන්ල පදිංචි AW දුෂ්පන්ති මෙනවිගේ ලැබුණු ප්‍රසමද ඉදිරිපත් කරමි.
ගරු ලකි ජයවර්ධන මැතිතුමා,
ගරු කතානායකතුමනි, වැරල්ලගම ඉඩමේගම පුෂ්පගිරි යන ලිපිනේ පදිංචි පුෂ්පා සංජීවනි ගොඩබැද්දගේ මාත්මයේ ලැබුණු පෙස්ව පිළිගන්නමි.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා,
ගරු කතානායකතුමනි, කරගොඩ යංගොඩ ඉහළ විටියල භද්‍රා යන ලිපිනේ පදිංචි සී වනිගසේකර මහත්මියකින් ලැබුණු පෙස්සමක්ද, ගල්කිස්ස වන්රතන පාර අංක 17 ඇලිරක් පහදරන ස්ථානයේ පදිංචි ලංකා දික්කුමර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, කිරින්ද පූල්වැල්ල අම්පිටිය වත් යන ලිපිනේ පදිංචි MJM රිෆ්කාන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, වැලිගම වල්ලිවල කුරුඳුවත්ත ජාතික නිවාස අංක 3 දරන ස්ථානයේ පදිංචි R ලයනල් සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙස්සන් 4ක් පිළිගන්නවා.
අර රජිත් මානපේරු මැතිතුමා,
අර කතානායකතුමනි, ගණේමුල්ල කොස්සින්න අංක 245 එළිරක් ඒ දරන ස්ථානයේ පදිංචි WNADN වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු සුජිත් සංජේ පෙරේරා මැතිතුමා,
ගරු කතානායකතුමනි, යටිගන්තර කොළඹපාර අංක 20 දරන ස්ථානයේ පදිංචි RACS ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතිරණ මැතිතුමා,
කර්මාන්තා
වාණිජ කර්තෘ අමැතිතුමාගේ ඇසීමට.
2 weeks time sir.
ගරු බිමල් රත්නායක මැතිතුමා,
මම අහනවා ගරු කතානායක
තුමා, සමාජ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමැතිතුමාගේ.
ගරු කතානායකතුමනි, සති දෙකක් කලින්.
ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා, මුදල් අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමා,
කතානායකතුමනි, A1 නැත, A3 නැත, එවැනි වාර්තාවක් මුදල් අමාත්‍යාංශයේ සතුව නැත, A4 නැත, යන්න රාජ්‍ය ස්කාගාර සංස්ථාව පෞද්ගලිකරණයේදී කාර්ය මණ්ඩල කිසිම සේවකගේ සේවය අවසන් කර නොමැති බව ශ්‍රී ලංකා ඩිස්ට්‍රිබියුටර්ස් පුද්ගලික සමාගම විසින් මුදල් අමාත්‍යාංශ වෙත දන්වා ඇත.
ගරු කතානායකතුමනි, ඔබතුමා මෙන්න මේ තුන්වෙනි ප්‍රශ්නෙට A3 94/10/20 දින පිහිටවන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවක් නැහැ කියලා නේද කිව්වේ?
මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් නැහැ කියන එක තමයි මන්තුමා මම කියන්නේ. ඔබතුමාගේ මේ ප්‍රශ්නෙට පසුව සහ මීට පෙරත් ලියලා තියෙනවා ජනාධිපති කාර්යාලයට, මේ වාර්තාවක් තියෙනවා නම් සියලුම කොමිෂන් තියෙන එක අපිත් ගේන්න කියලා. අර ටැක්ස් කොමිෂන් එකේ වාර්තාව ගිය අවුරුද්ද අපි සභාගත කරා වගේ මේක තියෙනවා නම් අපි ලබා වාර්තා මේ සභාගත කරන්න පාර්ලිමේන්තුව.
ඔව්, දැන් මේ 92 සේවය අවසන් කරන ලද මේ 2000ක පමණ පිරිසකගෙන් සැලකිත පිරිසක් අපි මුණ ගැහිලා තියෙනවා. ඔවුන් අතේ මේ
ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ කොපියකුත් තිබුණා. එනිසා මට ඔබතුමාට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඇත්තම දැන් මේක දිගින් දිගටම ඇමතුමා පෙත් සංකාරක සභාවටත් අපි ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් දැන් ගත වෙච්ච මාස 8 දීම මුදල් අමාත්‍යංශ පැත්තෙන් මේකට උත්තර දීම ප්‍රමාද කරනවා. මොකද මේක තිබෙන්නේ ඇත්තටම ඔබතුමාගේ භාණ්ඩාගාරයෙන් මුදල් මේ සේවකයන්ට ගෙවීමක්. නමුත් දිගින් දිගටම ප්‍රමාද කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එසයි එකට
කතරේ තමයි ඒක. අපි එවැනි පටු දේශපාලනයක් කරන්නේ නැහැ. අපි ලැබෙන්න තියෙනවා නම් දෙනවා, ලැබෙන්න අවශ්‍ය නැත්තම් දෙන්නේ නැහැ. නැති තේකට දෙන්න බෑ. ඔබතුමාලා ඕන විදිහකට තර්ක විතර්ක කරාට ඒක සමබරතාවෙන් දිය යුතුයි.
ඒක පටුද පළල්ද කියලා බලා ගන්න පුළුවන් වෙන තමුන්වාසලේ ක්‍රියාමාර්ගය මත.
ඔව් ඔව්.
මොකද මේක ඇවිල්ලා දැන් අවුරුදු 22ක විතර ප්‍රශ්නයක්. මේ ඒ නිසා මම කියන්නේ මේ සේවක පිරිසත් එක්ක සාකච්ඡා කරලා මේ ඇවිල්ලා දැන් අවුරුදු 70 80 කට වෙච්ච මිනිස්සු මේකට මේකට විධිමත් සාකච්ඡාවක් දීලා අදාළ බලධාරීන් ගැදලා මුදල් අමාත්‍යංශ වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒ සඳහා විසඳුමක් දෙන්න කියන එකයි කියන්නේ
මන්තුමා අපේ සංකල්පය වන්නේ බෝඩ් ලෑලි අල්ලලා කතාවට අපි ගේන්නේ නැහැ ඊට පෙර අපි ක්‍රියා කරනවා මේ අවස්ථාවේ නැවත කියන්නේ එවැනි දේවල් නැති නිසා කතාව කරන දෙයක් නැහැ නමුත් ඔබතුමා කියනවා නම් මෙවැනි දෙයක් තියෙනවායි කියලා අපි අපේ නිලධාරීන් දාලා ඔබතුමාගේ ඔය දෙයට යම්ු ඇහුම්කන් දෙන්න කටයුත්තක් කරන්නම් නැති තැනක අපි ඇති කරගෙන යන්න අවශ්‍යතාවය නැහැ ඒ විතරක් නෙමෙයි මේ අවස්ථාවේදී අපි මේ නවීකරණය කරලා තියෙන නිසා ආදායම මේ සුරාබදු තුලින් මිලියන 1900ක් මාසෙට තියෙන එක දැන් 11800කට ලැබිලා තියෙනවා මේ ආයතන තුලින් 173ක් ලැබෙනවා ඉතින් මේ වගේම මීට පෙර 158යි ලැබුණේ දැන් මේ වැඩි කර කර යන්නේ මොකක් අපි එතන තද කරලා සියලු දෙම ඉතින් යම් විදියකින් දෙයක් දෙන්න තියෙනවා නම් අපි සෞතුටෙන් ඒක ලබා දෙන්න
ඔව් ගරු කතානායකතුමනි
තුන්වෙනි
අදුරු ප්‍රශ්නේ
තුන
දැන් මේ බෝඩ් යාලියල්ලීම සම්බන්ධ ප්‍රශ්නයක් හෝ මිනිසු පාට බැහිම සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි මේක ඔබතුමාලා දන්න ප්‍රශ්නයක් ඔබතුමා මතක් කරගත්තොත් එහෙම මීට අවුරුද්දකට කලින් විපක්ෂින කාලේ මේ ප්‍රශ්න වලට කොහොමද කතා කරේ කියලා මේ ආණ්ඩුව බලයට පත් කරගන්න මේ ප්‍රශ්න කතා කරලා තමුන්නාසලේ එකක පොරොන්දු දීලා තිබෙනවා සාකච්ඡා කරලා මේවට පොරොන්දු දීලා තමයි දැන් මේ කඩ කළ තිබෙන්නේ අඩුතරමේ මේ ජනාධි විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවක්වත් නැහැ කියනවනම් මේ ගැන දන්නේවත් නැහැ කියනවනම් මොකද්ද එතකොට මේ ස්කාගාරයේ පුජ්‍යලික අංශර විකුණලා ඒ සේවකයන් උනේ මොකද්ද කියලා තමුන්නාස දන්නේ නැත්නම් එහේ මොකද්ද මේක මේ ඇති වැඩි
සතුටු වෙනවා නමුත් සතුටු වෙනවා වගේම හිතන්න එපා අපි විපක්ෂින්නකට කියපු දේ ආණ්ඩු පක්ෂාවම කරන්නේ නැහැ කියලා. ඒ කරන පක්ෂයක් වශයෙන් අපි කියන්නේ ඔබතුමාලගේ දේශපාලන සංස්කෘතිය වුණ දේවල් ගැන කියලා අපිව ඒ ඉලක්කේ මන්නේ එපා. තමාලා මේ අවස්ථාවේදී කියන්නේ කරුණා කළා. මේ අවස්ථාව අපි කියන්නේ යම් දේවල් දෙන්න තියෙනවා අපි ලබා දෙන්නම්. නමුත් මේ සම්බන්ධ අසාධාරණ මට්ටමල ගෙනල්ලා අපි කරන්නේ නැහැ මේක කළ යුතුයි කරව කියන ඒ මතෙන් අපි සාකච්ඡා කරන්නේ නැත.
හොඳයි. කරු ඉවරයි හරි. කරු තමින්ද විජේසිරි මහත්තුමා
ගරු කතා ඇතුමනි මට දීන්නේ පළාත් සභා හැමදාම ඌව පළාත් සභා ගැන සති තුනක් කල්ලිල්ල
පොඩ්ඩක් කතාන්න
ගරු කතා ඇතුමනි මට දීන්නේ ඌව පළාත් සභා ගැන විතර උත්තර දෙන්න සති තුනක් කල්ලිල්ල
ගරු විජේසිරි මහත්තුමා හරිද ගරු සුනිල් නැන්දිත් මහත්තුමා මුදල් අමාත්‍යමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහන
ආ එක ඔව් ආ දෙක නැත අම්පාර දිස්ත්‍රික්කයේ 2014 31 වෙනිදා දෙසැම්බර් මාසයේ දිනට පෙර මුදල් ගෙවා තිබූ ශ්‍රේෂ්ඨ නිලධාරී නිලධාරියන් 966 දෙනෙකුට සඳහා යතුරුපැදි ලබා දී ඇති බවට පළමු දිස්ත්‍රික්ක ලේකම් සනාථ කර තිබූ අතර පසුව එම සංඛ්‍යාව 1051ක් බවට සනාථ කර ඇත පසුගිය ජනාධිපතිවරණ සමයේදී යතුරුපැදි ලබා දීම මැතිවන රාජකාරිවලට බාධා ඇතිවන බැවින් ඒ වැඩසටහන තාවකාලික අත්හිටුවා ඇත මේ වැඩසටහන පිළිබඳව නිසි උපදෙස් නොලද නිසා අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් 2739කට සහ නිලධාරීන් 2346කට නියමිත කාලයට ප්‍රථම මුදල් ගෙවීමට නොහැකි වී ඇති බව දිස්ත්‍රික්ක ලේකම් වාර්තා කර ඇත ජනාධිපතිවරණයේ පසුව අම්පාර දිස්ත්‍රික්කයේ ලේකම්තුමා විසින් නැවත වරක් උපදෙස් අපේක්ෂාවෙන් සිටි බැවින් ශ්‍රේෂ්ඨ නිලධාරීන් 5000කට පමණ යතුරුපැදි සඳහා මුදල් ගෙවීමට නොහැකි වූ බව වාර්තා කර ඇත යතුරු පැදි ලබා ගැනීමට හිමිකම් ලබන හේත් විවිධ හේතු මත මුදල් ගෙවීමට නොහැකි වූ ක්ෂේත්‍ර නිලධාරීන් අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් නොව අනිකුත් දිස්ත්‍රිවලද සිටිය හැක. ආතුන ඔව් එවැනි තත්ත්වයක් දිස්ත්‍රික්ක ලේකම් වාර්තා කර නැත. ආහතර 2015 නොවැම්බර් 20 දින දක්වා මුදල් ගෙවා ඇති නිලධාරීන් සඳහා පමණක් යතුරු පැදි ලබා දීමට ක්‍රියා කරනු ඇත. ආයන්න පැන නොනගී.
මම දැනේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, එතුමාගේ පැහැදිලි කිරීමේම උත්තරේ තිබුණා. ඒ කියන්නේ එතුමාගේ දෙවැනි පැහැදිලි කිරීම නැත කිව්වට එතුමා කියනවා ඉතා පැහැදිලිව 966 දෙනෙකුට පමණයි අතුරු පැදි ලැබිලා තියෙන්නේ. 2346කට නිසි උපදෙස් නොලැබිච්ච නිසා යතුරු පැදි ලබා ගැනීමට ඒ මුදල් තැන්පත් කරන්න බැරි වුණා කියන. ඉතින් ඒකම තමයි මම අහලා තියෙන්නේ ගරු කතානායකතුමනි. අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට ඉඩ ප්‍රස්තාව ලබා නොදීම කියන්නේ ඒ ප්‍රශ්නේ. පළවෙනි දිසා දිස්ත්‍රික් ලේකම් කියන උතුමා සඳහන් කරපු ඒ දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් කියලා තියෙනවා එහෙම තැම්පත් කරන්න අත්තිකාරම් ගෙවන්න අවශ්‍ය නැහැ, අතුරුපැදි දෙනවා මුළු ගානම එකපාර ගෙවන්න කියලා. ඒ නිසි උපදේශයේ හරියට නොලැබිච්ච නිසා 2346කට ඔබතුමා කෝ වගේ ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඊට පස්සේ ඔබතුමා තුන්වෙනි කාරණාවට කරපු පැහැදිලි කිරීම අනුව ඔබතුමා පිළිගන්න 5000කට පමණ මේ අවස්ථාව ලැබිලා නැහැ කියලා. මොකද ශේෂ්ඨ නිලධාරි 966 නෙමෙයි ඉන්නේ කරු කතානායකතුමනි. අනික මේ යතුරු පැදි දුන්නේ දුෂ්කර ගමන් අපහසුතාවයන් තියෙන අයට. ඉතින් එහෙම ගමන් අපහසුතාවයන් තියෙන වැඩිම දිස්ත්‍රික්කෙ හිටුවොත් හිතන්න තියෙන ලංකාවෙත් අම්පාර දිස්ත්‍රික්කෙ. මොකද අම්පාර දිස්ත්‍රික්කේ තියෙන ප්‍රවාහන පහසුකම් දුර ඔක්කොම හිතනකොට. ඉතින් මම හිතන්නේ ඔබතුමාගේ ওই දීපු උත්තරේ තියෙනවා ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර. 5000කට පමණ මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි ගරු කතානායකතුමනි, අදාළ දිසාපතිවරයා ඒ වෙලාවේදී නිසි උපදෙස් ලබා දීමක් කරලා නැති නිසා සහ ඔවුන්ට අත්තිකාරම් බඳින්න අවස්ථාව නොලැබීම නිසා. මම අහන්නේ එකම ප්‍රශ්නේ ඔබතුමා මේ ගැන එකම අතුරු ප්‍රශ්නයයි දීනේ මට. මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වලා විශේෂයෙන්ම මේ විශේෂ රාජකාරී කරන පිරිසක් නිසා මේ අයට මේ පහසුකම් ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවා.
මන්තුමා මේ සම්බන්ධයෙන් ඔබ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලත් මන්ත්‍රීවරු ගණනාවක් මේ සම්බන්ධයෙන් ඒ කට්ටිය ගණනලා අපි මේ ගැන සාකච්ඡා කරලා පසුව දැනගන්න ලැබුණේ ඒ දිස්ත්‍රික් ලේකම්තුමා අවස්ථාව දීලා තිබෙන්නේ නැහැ ඒගොල්ලන්ට ගෙවන්න කියන එක. ඒගොල්ලන් එයාගේ ඒ කරපු අඩුපාඩුව නිසා අපි ආණ්ඩුවක් වශයෙන් මේක විවෘත කරා නම් රටේ හැම කොනකම මේක නැවත පටන් ගන්නවා. ඒක දරා ගන්න බැරි මට්ටමට යනවා. ඉතින් ඔබතුමා ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා අපි සැබෑ තත්ත්වය කිව්වේ අපි හඳුනගන්න දෙයක් නැති නිසා. ඉතින් ඒ දිස්ත්‍රික් ලේකම්ගේ අදක්ෂතාවය හරි ඕනෑකමක් තිබ්බේ නැති නිසා මේක දෙන්න අප මොනවද කරන්නේ සම.
දැන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, ඒ උත්තරේ මුදල් ඇමතුමා දුන්නට පස්සේ අපි මොනව ප්‍රශ්න අහන්නද? දැන් මොකද මේ අයවැය යෝජනාව ඉදිරිපත් කරේ රටේම ශේෂ්ඨ නිලධාරීන්ට යතුරු පැදි දෙන්න නොදී ඉන්න නෙමෙයි. දැන් මේ 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 අයවැය යෝජනාවෙන් කිව්වේ ශේෂ්ඨ නිලධාරීන්ට යතුරුපැදි නොදී ඉන්න යෝජනාවක්. එහෙන් මෙහෙන් වංගු ගහලා කොහොම හරි ඉල්ලන කෙනෙකුට අවසානේ දෙන්න නම් ඔය උත්තරේ ගැලපෙනවා.
දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ
මම අහන්නේ දැන් එතුමාම පිළිගන්නවා ශේෂ්ඨ නිලධාරීන්ට අම්පාර දිස්ත්‍රික්කේ. මම අනිත් දිස්ත්‍රික් වලට වෙනම ප්‍රශ්න අහන්නම්. අම්පාර දිස්ත්‍රික්කේ ශේෂ්ඨ නිලධාරීන්ට අසාධාරණයක් සිද්ධ වෙච්ච බව. මම මගේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒ අසාධාරණේ ඔබතුමාලා අපට කලින් අඳුරගෙන තියෙනවා නම් සාකච්ඡාත් කළා තියෙනවා නම් දැන් ඒ අසාධාරණයට උත්තරයක් හැටියට ඒ අයට ලබා දෙන පිළිතුර මොකද්ද මේ යතුරුපැදි ලබා ගන්න?
මන්ත්‍රීමා එවකට තිබ්බ ප්‍රවාහන ප්‍රශ්නේ උග්‍ර නිසා තමයි ඒ වගේ දෙයක් ඉදිරිපත් කරේ. නමුත් දැන් මීට වැඩිය මුදල් වෙන් කළා අපේ ප්‍රවාහන ඇමති දක්ෂ ලෙස ඒ පැත්තට ප්‍රවාහන ශාස්ත්‍රයේ වැඩි දියුණු කළ තියෙන නිසා මේ වැනි දෙයක් දැන් ඒ උග්‍ර තත්ත්වයක් නැති නිසා අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි කියන්නේ.
හොඳයි.
තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි අතුරු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් මට තේරෙන හැටියට ගරු කතානායකතුමනි
මේක ස්ටේට්මන්ට් එකක් ප්‍රශ්නයක් තියෙනවා අහන්න නැහැ.
මේ මෙතන මේ පාර්ලිමේන්තු පාරේ තියෙන තත්ත්වය තමයි එතුමයි කියන්නේ. මෙට්‍රෝ එක තියෙනවනේ
බාලිමේ.
අම්පාරේ මෙට්‍රෝ එකෙන් තමයි ඇරෙන්නේ.
මුත්‍තික පතේන මැතිතුමා. සෞඛ්‍ය පෝෂණ දේශේ වෛද්‍ය මැතිතුමා ඇසීමට
හරි
කියන්නේ මතක තියාගන්න එක මේ මෙතන මේ සුදුන වගේ ඇසිරෙන්න අවශ්‍යතාවය නේ අපි නිකන් හාස්‍යර ලක් කරලා එළියට කියලා තවත් දෙයක් කියලා ඔය වගේ තුට්ටු තුට්ටු දෙකේ දේශපාලනය අපි මෙතන එක්සත් ජාතික පක්ෂෙන් කරන්නේ නැහැ කියන එක මතක් කරනවා මෙතන ඔබතුමලා උදේ පාන්දර කෑ ගාලා මේක පෙන්වන්න එක නෝවේ තියෙන්නේ
නෑ ගාර පොතේ පදින්න මම ප්‍රශ්න යන්න
ගරු කථානායකතුමනි ආ එක නවයකි ආ දෙක නැත ආ එක විසි දෙකයි ආ දෙක අදාළ තනතුරේ සේවා අවශ්‍යතාවයක් නොමැති බැවින් එකයි එකයි 2013 දින සිට තනතුර අහෝසි වී ඇත එබැවින් එම කාලවකවානුව තුළ විශ්‍රාම ගිය නිලධාරීන් සදා කටයුතු කිරීමේ හැකියාවක් නොමැත ඈ එක නවයකි ඈ දෙක ඔව් ඈ තුන එකයි එකයි 2013 දින වන විට සේවයේ යෙදී සිටි සුසුකම් සපුරා ඇති දකුණු පළාත් සභාවට අයත් සියලු නිලධාරීන් සඳහා සම්මුඛ පරීක්ෂණ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් 2016 ඔක්තෝබර 4 වෙනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත
ගරු කථානායකතුමනි දැන් අර විශ්‍රාම ගියපු නම දෙනාට මොනම ආකාරයකවත් සහනයක් ඒ අයගේ ඒ සේවය කරපු කාලය ආශ්‍රයෙන් ලබා දෙන්නට අමාත්‍යංශයට පුළුවන් කමක් නැද්ද
දැනට මම නම් දන්නේ නැහැ මොකද විශ්‍රාමික කට්ටියට ලබා දෙන්නට හැකියාවක් තිබෙනවද කියලා මේක මේ පළාත් සභාවක් යටතේ තිබෙන අය හින්දා මම කෝකටත් ආපහු සොයලා බලන්නම් මේ අයට යම් කිසි සහනයක් ලබා දෙන්න පුළුවන්ද කියලා
මම ඔබතුමාගෙන් දෙවනි අතුරු ප්‍රශ්නේ විදියට දැනගන්නට කැමතියි දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා තමුන්ගේ රාජකාරී සිදු කිරීමේදී තියෙන බරපතලම ගැටලුවක් තමයි ඒ අයට තියෙන බල ප්‍රදේශය පුළුල් වෙලා තියෙන සමහර වෙලාවට ඒ අයට පරීක්ෂා කරන්න තියෙන ස්ථාන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙලා විශේෂ ක්‍රියාන්විතයක් යන මොහොතක ඒ අයගේ වපසරිය තවත් පුළුල් වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ගේ බල ප්‍රදේශය කුඩා කරලා වැඩි පිරිසක් සේවයට බඳවා ගැනීමට රජයත් පළාත් සභාවත් මොන විදිය දැක්මකින්ද කටයුතු කරන්නේ?
දැන්ටම අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවයේ පුළුල් කරන්නට ක්‍රියා කරලා තියෙනවා ඒ වගේම මහජන සෞඛ්‍ය හෙදියන් නැවත ඒක නැති කරලා තියෙන සේවය නැවත ආරම්භ කිරීමට ක්‍රියා කරලා තියෙනවා
මහජන සෞඛ්‍ය හෙදියන්ගේ සේවය යලි ආරම්භ කිරීම කොපමණ කාලයක් ගත වෙනවද එමුතුමා සහ පළවෙනි වටේදී කී දෙනෙක් බඳව ගන්න බලාපොරොත්තු වෙනවද ඒ බඳවා ගැනීම කවද සිද්ධ වෙනවද
ඒ සියලුම දත්ත මට දැන් එක වෙලාවට මේ ඒක යොමු කළ නැති හින්දා මට කියන්න බෑ නමුත් දැන් සම්පූර්ණයෙන්ම හැම MOH ඩිවිෂන් එකටම පබ්ලික් හෙල්ත් නර්සස්ලා පත් කිරීමට ඒ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා.
රයිට්. හොඳයි. ගරු බිමල් රත්නායක මහත්මයා කම්කරුව වෘත්තීය සමිතිය අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනා ගරු කථානායකතුමනි.
ගරු කම්කරුව අමාත්‍යතුමා
පිළිතුර ආ1 2013 වර්ෂයේ 38404යි 2014 37086යි 2015 37316යි. දෙක 2013 15326යි 2014 16143යි 2015 15077යි ඉහත පරිදි වර්ගීකරණය කරන ලද පද්ධතියක් ලද පද්ධතියක් දැනට සේවක අර්ථසාධක කරුණුදල් සතුව නොමැත කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහා බැංකුව ඒ සිට එක්ස් දක්වා අක්ෂරයන් අනුව නම් කරනු ලබන කලාපයන්ට අනුකූලව සේවායෝජකයන් ලියාපදිංචි කරන දත්ත පත්‍රයක් පවත්වාගෙන ලබයි එලෙස ලියාපදිංචි සේවකයෙකුගේ යම් සාමාජිකයෙක් වෙනුවෙන් දායක මුදලක් ලද විට අදාළ සේවායෝජකයාට හිමි අක්ෂරය අංකය යටතේම සාමාජිකයා ලියාපදිංචි කෙරේ ඇය පැනනුනාගේ
ගරු කථානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ගරු අමතුමා 2015 වෙනකොට තිබිච්ච සම්පූර්ණ ගිණුම් සංඛ්‍යාව 30,000 කියලා නේද කිව්වේ
2015 37316
37000 එතකොට ඔබතුමාගේ පිළිතුරේ තිබෙනවා ගරු ඇමතුමනි 2015 ලියා අලුතෙන් ලියාපදිංචි සංඛ්‍යාව 15000යි
කියලා. 15077යි.
එතකොට ඇමතුමනි දැන් පසුගිය අවුරුදු يعني මේ ක්‍රමවේදය පටන් ගත් දවස ඉඳලම තිබිලා තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කේ එම කට්ටෝ 37000යි. මේක විශ්‍රාමයම සතකා මම යහන්නේ. එතකොට එක අවුරුද්දක් ඇතුළත ඔබතුමා කියන 15000ක් හම්බන්තොට දිස්ත්‍රික්කේ රැකියාව ලියාපදිංචිලා තියෙනවා කියනවා. මේක මේක නිවැරදි පිළිතුරක් ලෙස බාර ගන්න අමාරුයි. මම කියන ඔබතුමා වරද්දක් කරනවා කියන එක නෙමෙයි. ඔබතුමාම කල්පනා කරලා බලන්න මුළු කාලෙටම තියෙනවා 37000. එතකොට එක වසරකට 15000 කියන හම්බන්තොට දිස්ත්‍රික්කේ ගිය අවුරුද්දේ රැකියාව 15000ක් ඇති වුණා කියලාද අපිට කියන්නේ?
උපතුමාට දැනුම් දෙන්න. හරි.
හොඳයි නයි බල දැනුම් දෙන්න. හරි. හොඳයි. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්මයා ක්‍රීඩා මාත්‍යමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු ක්‍රීඩා මාත්‍යතුමා.
2 weeks times.
ගරු සුනිල් හඳුනෙත්ති මහත්මයා. අග්‍රාමත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මහත්මයාගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම අහනවා 2 weeks time නැතුව උත්තර ලැබෙයි කියලා හිතනවා.
ගරු කතානායකතුමනි ආරක්ෂක ඇමතුමා ඉන්නවා රාජ්‍ය ආරක්ෂක.
ගරු සභානායකතුමා. නියෝජ්‍ය ආරක්ෂක ඇමතුමා sorry.
පිළිතුර A1 බරායහ නාවික අමාත්‍යාංශයේ නිර්දේශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද දේශීය වෙළඳ නෞකා නියෝජිත ආයතන 33ක් සඳහා ඔවුන් යටතේ ගිවිසුම් ගත විදේශිත සමුර්ධි ආරක්ෂක සමාගම් 105ක් මගින් ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රා කරන නෞකා සඳහා ආරක්ෂාව සැලසීමට අවසර ලබා දී ඇත. මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහ රක්න ආරක්ෂක ලංකා සමාගම් විසින් අමනම දෙක හි සඳහන් පෞද්ගලික සමුද ආරක්ෂක සමාගම්වල නෞකා සඳහා ආරක්ෂා ලබා දී ඇත. ඒ ලයිස්තුව කියවන්නද මන්ත්‍රීතුමා? A2 ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගම. A3 වෙළඳ මගී ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැලසීම. අමනම 1 සඳහන් විදේශීය පෞද්ගලික සමුද ආරක්ෂක සමාගම් 105ක් සඳහා එම සමාගම් අයිතිය රාජ්‍යයන්ගේ නීති රෙගුලාසිවලට අනුව හා නිර්දේශයන්ට යටත්ව වරාය හා නාවික අමාත්‍යංශයේ නිර්දේශය මත ශ්‍රී ලංකා රජය ආරක්ෂක අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා දේ. අමනුම 2 හි සඳහන් සමාගම් සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත රක්න ආරක්ෂක ලංකා සමාගම් සඳහා සමග සේවා ගිවිසුමක් අත්සන් කිරීම මගින් අවසර ලබා දී ඇත. A4 රටින් පිටත සිට රට තුරටත් රට තුල සිට රටින් පිටතත් අවි ආයුධ ප්‍රවාහනය කිරීමේ කටයුත්තක් ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන කටයුත්තක් වන බැවින් ශ්‍රී ලංකාව ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ යාත්‍රා කරන නෞකා සඳහා අවි සහිතව ආරක්ෂාව සැලසීමේ කටයුත්ත දැන් ශ්‍රී ලංකා නාවික හමුදා වෙත ලබා දී ඇත. එහි විශේෂ විශිෂ්ට ලෙස නාවික හමුදා විසින් සිදු කරන ලබයි. එමගින් මෙම කර්තව්‍ය සම්පූර්ණ ආදායම නාවික හමුදාව හරහා රජයේ ආදායමට බැර කිරීමටද හැකියාවක් ලැබී ඇත. ආ පැනනවාගි.
ගරු ප්‍රධානතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු ආරක්ෂක නියෝජ්‍යතුමාගේ පිළිතුර සම්බන්ධයෙන්. දැන් ඔබතුමා කීපාකාරයට මේ ආයතන 33ක් සහ 105ක් ඒ වගේම රක්නාලංකා ආරක්ෂක ආයතනයටත් මේ දීලා තියෙන ක්‍රියාවලිය මිට කලින් පැවතිච්ච තත්ත්වය දැන් ඒ සියලු කටයුතු ඒ සියලු ආරක්ෂක සේවාවන් දැන් සිද්ධ කරන්නේ ඔබතුමා අවසානයේදී උත්තරය අනුව නාවික හමුදා විසින්ද එහෙම නැත්නම් තවදුරටත් පෞද්ගලික ආරක්ෂක සේවාවන් අංශ විසින්නුත් ඒ සමාගම් විසින්නුත් මේ ආරක්ෂක සේවාවන් තවදුරටත් පවත්වනවා.
ගරු මන්ත්‍රීතුමා දැනට නාවික හමුදාවෙන් අවිගබඩාවයි ඒ අවි එවාගේම ආරක්ෂා ලබා දීලා තියෙනවා. නමුත් දැනට පෞද්ගලික සමාගම් වලින් නම් ඒ වැඩ කටයුතු වෙන්නේ නැහැ. මං හිතන හැටියට දැනට ට්‍රෝලර් වලට තමයි මං හිතන හැටියට මේ පෞද්ගලික සමාගම් වලින් ආරක්ෂක බලින් ලබා දීලා තියෙනවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ, අතර මේ මසුන් මැරීමේ නිරත ට්‍රෝලර් වලට අවියාවුද සහිතව ආරක්ෂකින් සැපීමේ ක්‍රියාවලියේදී ගරු කතානායකතුමනි, මීට කලිනුත් ඒ රත්නාලංකා ආරක්ෂක සේවා සමාගම විසින් අවන්ගාඩ් සමාගමත් එක්ක ඇති කරගත කිවිසුමේ අනුව නීත්‍යානුකූලභාවයක් නැති බව මම මේ වගකීමෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ සභාගත කරපු පොදු ව්‍යාපාර කාර්ක සභා වාර්තාවෙත් තියෙන නිසා එහිදිත් අනාවරණය වුණා. එසේ තිබියදිත් තවදුරටත් අවන්ගාඩ් සමාගමටම ඒ එම කිවිසුම් දික් කරමින් එම ආරක්ෂාව සැපීමේ කටයුතු ලබා දෙමින් තියෙනවා, ලබා දීලා තියෙනවා. ඒ නිසාම තමයි මේ ප්‍රශ්නේ මට මතුකරන්න සිද්ධ වුනේ. ලියාපදිංචි කරපු සමාගම් වෙන්න පුළුවන් ඒ අය. නමුත් ඔවුන් හරියාකාරව නීත්‍යානුකූල ගිවිසුම් වලට එළඹිලා නැත්තම් තවදුරටත් ඒ ගිවිසුම් මේ ආකාරයෙන්ම පවත්වා ගනිමින් ටෙන්ඩර් කැඳවීමක් හරි වෙනත් පාර්ශවයන් සම්බන්ධ කරගන්න නැතුව හරි ඒ කටයුතු දිගටම කරන්නේ ඇයිද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
කරු මන්ත්‍රීතුමා, මම දැනතරමින් අවන්ගාඩ් සහ මං හිතන්නේ රත්නලංකා සමග ගිවිසුම් නවයක්ද විතර මං හිතන්නේ අත්සන් කළා තිබා මීට පෙර. ඒ ගිවිසුම් නවයේ මං හිතන්නේ බහුතරයක්ම අක්‍රියයි. ඒවා ඇත්තටම අපි ඒ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ නැහැ. නමුත් මේ ගිවිසුම මං හිතන්නේ දික් කරලා තියෙනවා. ඒක මං දන්න තරමින් මං ඒක අර අවන්ගාඩ් සමාගමේ මං හිතන්නේ බහුතරයක්ම ඉන්නේ රණවිරුවන්. ඒගොල්ලන් ඉතින් ඒගොල්ලන්ගේ ඒ රැකියා උන ප්‍රශ්නේ උඩ තමයි මං හිතන්නේ ඒ කිවිසුම දික් කරලා තියෙන්නේ. වෙන මොකවත් නෙවෙයි මං හිතන හැටියට ඒ ප්‍රතිපත්තියෙන් තමයි මං හිතන්නේ මේ අසං කරලා තියෙන්නේ. මං මේ මෙතන කිවිසුම් ටික ඔක්කොම තියෙනවා, ඔබතුමාට මේක සභාගත කරන්නම.
මේක වංචනික ගනුදෙනුවක් වගේම මේක දේශපාලන බැඳීම් විශාල ප්‍රමාණයක් තියෙන නිසාමත් රටේ විශාල ලෙස ආන්දෝලනයට තුඩු දී තිබෙන ගනුදෙනුව. මම හිතන්නේ ගරු කතානායකතුමනි, පහුගිය කාලේ පුවත්පත් අපි හාරලා බැලුවා නම් මේ අවන්ගාඩ් ගනුදෙනුව මාධ්‍ය ආයතන ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් වෙච්ච අවස්ථා ගණනාවක් තිබෙනවා. ඒ නිසා ගරු එමතුමා හැටියට වගකීමක් තිබෙනවා. සාමාන්‍ය ගනුදෙනුවකට වඩා සුපරීක්ෂාකාරීව සහ අවධානයෙන් මේ ගනුදෙනුව ගැන සිටීම. දැන් පෙන්නුම් කරන්න ගරු කතානායකතුමනි, පසුගිය කාලයේ අත්සන් කරලා තියෙන ගිවිසුම් ශ්‍රී ලංකා රජයට හිමියුතු විශාල මුදල් ප්‍රමාණයක් අවන්ගාඩ් සමාගම වෙත ලබා දී තිබුණා. ඒක අසාධාරණ ගිවිසුම්, කිසිසේත්ම යුක්තිසහගත ගිවිසුම් නෙවෙයි. නමුත් ඒ අසාධාරණ අයුක්තිසහගත ගිවිසුම් හරහා පවා මිලියන 853ක් ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු තිබුණා. එතකොට තමුන්වහන්සේලා ආණ්ඩුව ලබා ගන්නා අවස්ථාවේදී මිලියන 853ක හිග මුදලක් තිබුණා. දැන් තමුන්වහන්සේලා ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අලුතෙන් ගිවිසුමක් අත්සන් කරනවා. ඒ මිලියන 853න් මිලියන 255 ලක්ෂ 2550ක් අවන්ගාඩ් සමාගමෙන් ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු මුදල් කපා හරිනවා. මම ගරු කතානායකතුමනේ, අසාධාරණ ගිවිසුමක්. නියමිත ප්‍රමාණයෙන් මුදල් ලැබිලා නැහැ. හැබැයි එසේ තිබියදීත් ලැබිය යුතු මුදල් ප්‍රමාණයනකුත් ලක්ෂ 2550ක් වර්තමාන ආණ්ඩුව අවන්ගාඩ් සමාගමෙන් නොලැබිය යුතුයි කියලා කපාහරින. මම දැනගන්න කැමති තමුන්වහන්සේ එවැනි මුදලක් කපාහරින්න තීරණයක් ගත්තේ ඇයි?
ගරු මන්ත්‍රීතුමා, මේ තීරණය මම නෙවෙයි ගත්තේ. මේක රත්නලංකාත් මේගොල්ලන්ත් එක්ක තමයි ගිවිසුම දාගෙන තියෙන්නේ. ඇත්තෙන් මම මේකට ඇත්තෙන්ම මේකට ඇත්තෙන්ම කිසිම මේකක් නැහැ. නමුත් මට මේ ගැන සියල්ලක්ම හොයලා බලලා ඔබතුමාට ඒ අවශ්‍ය තොරතුරු ටික ලබා දෙන්නට මම සලස්වන්නම්.
විතර ඔක්කොම ලබා ගන්න යුතුම ඉදිරිපත් කරයි මන්ත්‍රීතුමා. ඔව්. අනුකුමාර මහත්මයා, අපි එතුමාට ආර්ථාව දෙමු. ඒක
සම්පූර්ණයි. ඒ කියන්නේ ඔබතුමා දැන් කියන එක හරි. ඔබතුමා නෙවෙයි අත්සංකරේ. මම හිතර ඔබතුමා අත්සංකරෙත් නැහැ කියලා. මොකද එතුමාට අත්සං කරන්න බලයකුත් නැහැ කර කොතනම. තියෙන ප්‍රශ්නේ තමයි මේ ලක්ෂ 2550ක් ආණ්ඩුවට ලැබිය යුතු මුදල් කපා හරිනවා නම් ඒ අවන්ගාඩ් සමාගම තුල විතරක් ඒ ලක්ෂ 2550 රඳාපවතින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක මේ ගිවිසුමට දායක වූ කණ්ඩායම් හරහා බෙදී යනවා ගරු එමතුමා.
එහෙනම් ගරු එමතුමා
අපේ රටේ තිබුණා ඔබතුමා මේ පිළිබඳව පැහැදිලි වார்த்தාවක් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලනවා.
හොඳයි ගරු බුද්ධික පතිරණ මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ආ එක ඔව් දෙක දෙක 2016 8යි 31 තුන නැත ප්‍රමිතිය පවත්වාගෙන යාමට උපදෙස් දී අවවාද කර ඇත. හතර පැන නොනගී ආ එක ඔව් ආ දෙක අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කර ඒවා පිළිබඳ වෛද්‍ය ආයතනවල කාර්ය මණ්ඩල දැනුවත් කිරීම. එම මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කිරීම. එම මාර්ගෝපදේශ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ වෙබ් අඩවියේ පළ කිරීම. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා පුහුණු හා උපදේශනාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඈ පැනනොනගි.
ගරු කතානායකතුමනි දැන් වෛද්‍යවරුන් සතු වෛද්‍ය මධ්‍යස්ථාන තුල තියෙන ඔසුසල් වගේම පෞද්ගලික ඖෂධ වෙළඳසල්වල සේවය කරන අති බහුතරයක් නියමිත සුදුසුකම් සහ සහතික සහිත ඖෂධ ශේෂ්‍ය පිළිබඳ යම් දැනුමක් තියෙන අය නොවන බව සත්‍ය කාරණයක්. ඒ නිසා මේ අයව සේවෙන් නිරපීමිවත් කිරීම කොහොමදත් මේ අයව මේ ව්‍යුහය තුළට ඇතුළත් කරගන්නට අමාත්‍යංශයේ අරගෙන තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා පළවෙනි ප්‍රශ්නේ විදිහට මම දැනගන්න කැමතියි.
මේ අයව ව්‍යුහයට ගන්න බෑ. සුසුකන් නැති කට්ටියව ගන්න එක ක්‍රමයයි තියෙන්නේ. ඖෂධ වේදින්ව පුහුණු කිරීමේ අපිට ඕන විදියට ඖෂධ වේදින්ව පුහුණු කරන්නට බෑ. දැන් මේක තියෙන්නේ ඖෂධ වේදින් ප්‍රමාණය අඩුයි. එතකොට මේ නීතිය හරියට ක්‍රියාත්මක කරොත් ලංකාව පුරා තියෙන විශාල ඖෂධ ඔසුසල් ප්‍රමාණයක් වැසි යනවා. ඒක නිසා අපි කල්පනා කරලා තියෙනවා දැන් අලුතෙන් අපි තීන්දුවක් ගත්තා එක නගරයක සෑහෙන ගණනාවක් තියෙනවනම් අන්න ඒ නගරයට අවශ්‍ය කොච්චරද ප්‍රමාණය අපි 2යිද 3යිද කියලා තීන්දු කළා 10ක් විතර තියෙනවනම් ඉතුරු ඒවා අපි ඖෂධ වේදින් නැත්තම් ඒ යම් ක්‍රියාමාර්ගයක් ගන්න බහලා දාන්නවා. එහෙම නැතුව කොහේ හරි දුෂ්කර ගම්මානයක තියෙන එකක් තියෙනවනම් ඖෂධ වේදියක් නැහැ කියලා බහලා දැම්මොත් මිනිසුන්ට හදිස්සියකට බෙහෙතක් ගන්න ඖෂධයක් ගන්න තරක් නැති වෙනවා. ඉතින් මේ අර්බුදයට අපි මුණ පාලා තියෙනවා. ඒකින්ද තමයි අපි දැන් ඖෂධ වේදින් ඇතුළු මේ සියලුම අය පුහුණු කිරීම ප්‍රමාණය වැඩි කරලා අපි තියෙනවා. ඉතින් ඒවයි ප්‍රතිඵල එන්නේ තව අවුරුදු දෙක තුනක් යනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ප්‍රජා ඖෂධ වේදින්ගේ සංගමය මේ පිළිබඳව වරින් වර ඔබතුමාටත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමාටත් ලිපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ න්‍යායපත්‍රයට ආපු නිසාද කොහෙද මටත් ඒ අය ලියුම්වල පිටපත් වෙලා තියෙනවා. ඒ අය ඒ අයගේ කරුණු අතර බලපත්‍ර අයිතෝ පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථාන සම්බන්ධව පියවර ගැනීම ඖෂධ ශාලාවල පැවැත්මට හානිවන අන්දමින් අධික වශයෙන් ඖෂධ ගබඩා කිරීම වැළැක්වීම ඖෂධ වේදින් නොමැතිව වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන ඖෂධ ශාලා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මෙන්න මේ ඖෂධ වේදින් නොමැතිව වෛද්‍යවරුන් පවත්වාගෙන යන ස්ථාන මේ වැටලීම් වලදී අහුුණාම අවවාද කිරීමෙන් පමණක් අපිට යථාර්ථවාදී ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කරමු
නෑ. පළවෙනි වටේ අපි ඒක කරලා දැන් අපි ආරම්භ කරානේ. අපිට මේ වැටලීම් කිරීමට අවශ්‍ය ප්‍රමාණය අපේ වැටලීම් අංශයේ මදි. ඒ නිසා දැන් මම ඉල්ලීමක් කරලා තියෙනවා කළමනාකර දෙපාර්තමේන්තුවෙන් අපේ අපි නිශ්චිත විශාල ප්‍රමාණයක් ඉල්ලලා ඒ ප්‍රමාණය අපිට ලබා දෙන්න කියලා. මොකද ලංකාව වටා තියෙන ඔස්සල් මේව කරන්න විශේෂයෙන්ම 23 වෙනිදා අපි ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒ මිල නියමන නියාමනය කරනවා පළවෙනි වරට. ඒකත් එක්ක ඒ මිලට හරියට මේ කට්ටිය ඖෂධ ලබා දෙනවද කියන එක අපිට තියෙනවා පරීක්ෂා කරන්න. ඒ අනුව මං ඉල්ලීම කළා තියෙනවා මේ ප්‍රමාණය වැඩි කරන්නට. මොකද ඊට පස්සේ සියලු ඔස්සල් පරීක්ෂාවට ලක් කරන්නට.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය විදිහට මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මේ සම්බන්ධයෙන් පැවති පනතට වඩාත් ශක්තිමත් පනතක් ගෙන ඒමට කටයුතු සම්පාදනය කළ තියෙද්දී වෛද්‍යවරු පිරිසක් හෝ කණ්ඩායමක බලපෑම මත ඒ පනත්කේ තුන්පත නතර කළ තියෙනවද? එය මේ ඖෂධ ශාලාවල ප්‍රමිති ඖෂධ වේදින් පිළිබඳ කාරණා යටපත් වීමට හේතුවක් වාටපත් වෙලා තියෙනවද කියලා.
නෑ නෑ කාගවත් බලපෑමට නෙවෙයි මේක. පනත ගේන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක කරන්නේ කෙසේද? ලංකාවේ තියෙන පුද්ගලික උසසල් ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය නැතුව තියෙද්දි අපි නිෂ්පාදනය කරන්නේ නැත්තම් ඒ මිනිසුන්ට කියනවා නම් නැත ඔයගොල්ලෝ මේක අනිවාර්ය කරනවා පනතක් මගින් එතකොට මෙතෙන්දි කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ එතකොට ඒව වහන්න ගියොත් එහෙම විශාල අර්බුදයක් රටේ ඇති වෙනවා සාමාන්‍ය මිනිස්සෙකුට මේ ඖෂධයක් ලබා ගැනීම ඉතින් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒක නිසා අපි තියෙනවා බොරුවට පනත් පාස් කළ වැඩක් නැහැ ඒ පනත ක්‍රියාත්මක කරන්නේ නැත්තම්
හරි ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායක
ගරු කතානායකතුමනි සති දෙකක් අල්ලෙල්ල
ගරු සුනිල් හඳුන්නෙත් මැතිතුමා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
2 weeks times
නෑ withdrawn නෑ දෙවැනි වටය නෑ නේද හරි හරි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23-2 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඔනබල් මෙම්බර් as I said this also could have been a question
okay புதிய மெல்லநாட்டு புதிய கிராமங்கள் உட்கட்டமைப்பு மற்றும் சமூக அபிவிருத்தி கௌரவ அமைச்சர் பழனி திகாம்பரம் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு கௌரவ சபாநாயகர் அவர்களுக்கு நன்றி கூறிக்கொண்டு 2014 ஆண்டு வரவு செலவு திட்டத்தில் தீர்மானிக்கப்பட்டிருந்த யோசனைக்கு அமைவாக தோட்ட தொழிலாளர்களுக்கு 50,000 வீடுகளை அமைக்கும் திட்டத்தின் கீழ் களுத்துறை மாவட்டத்தில் அகலவத்தை டெல்சி தோட்டம் லென்சி கே பிரிவிலும் தனியாய பகுதியிலும் 2014 ஆண்டு அக்டோபர் மாதம் 23rd வெகு கோலாகலமாக அன்றைய பெருந்தோட்டத்துறை அமைச்சரும் இன்றைய தொழில் பயிற்சி மற்றும் திறன் அபிவிருத்தி அமைச்சருமாகிய கௌரவம் வாய்ந்த சமரசிங் அவர்கள் அடிக்கல் நாட்டி வைக்கப்பட்டதாகவும் ஆனால் அத்திட்டத்திற்கு அமைய இதுவரை அம்மக்களுக்கு எவ்வித வீடுகளும் கட்டிக் கொடுக்கப்படவில்லை என்றும் தெரிய வருகிறது ஒரு வீடு 12 லட்சம் ரூபாய் செலவில் நிர்மாணிக்கப்படும் என கூறப்பட்டு அன்றைய நகர அபிவிருத்தி அதிகார சபையினால் அறிவிக்கப்பட்டிருந்த நிலையிலே இந்த அடிக்கல் நாட்டு நிகழ்வும் இடம்பெற்றுள்ளதாகவும் இத்திட்ட பிரகாரம் களுத்துறை மாவட்டத்தில் முகமதியா தோட்டம் அஸ்கவெளி தோட்டம் எரிகல்ல தோட்டம் போன்ற தோட்டங்களில் இத்திட்டத்தின் கீழான வீடுகள் அமைக்கப்படும் என கூறப்பட்டதாகவும் அப்பகுதி மக்கள் தெரிவிக்கின்றனர் இப்பகுதி தோட்ட மக்கள் நீண்டகாலமாகவே திருத்தங்கள் ஏதும் மேற்கொள்ளப்படாத மிகவும் பழமை வாய்ந்த லயன் அறைகளில் பல்வேறு சிரமங்களுக்கு மத்தியிலும் தங்களது குடியிருப்புகள் எப்போதும் உடைந்து விழலாம் என்ற அச்சத்துடனும் வாழ்ந்து வருகின்றனர் எனவே இம்மக்களது வீடமைப்பு திட்டங்கள் தொடர்பிலும் நாம் முக்கிய அவதானம் செலுத்த வேண்டியுள்ளது மேற்படி 50,000 வீட்டு திட்டம் தற்போது தங்களது அமைச்சின் கீழ் முன்னெடுக்கப்படுவதாயின் மேற்படி தோட்ட தொழிலாளர்களுக்கு திட்டத்தின் கீழ் வீடுகள் வழங்கப்படுமா இத்திட்டத்தில் திட்டம் முன்னெடுக்கப்படாவிட்டால் மேற்படி தோட்ட தொழிலாளர்களின் வீட்டு பிரச்சனைகளை தீர்ப்பதில் தொடர்பில் தங்களது அமைச்சர் ஏதேனும் திட்டங்களை கொண்டுள்ளதா என்ற என்னுடைய இந்த கேள்விகளுக்கு கௌரவ அமைச்சர் அவர்கள் பதில் கூறுவார் என எதிர்பார்க்கின்றேன்
அக்டோபர்
மாதம் 23rd களுத்துறை டெல்கி பகுதியில் அப்போதைய பெருந்தோட்ட கைத்துறை அமைச்சரின் தலைமையில் முன்னெடுக்கப்பட்டதாக கூறப்படும் வீடமைப்பு திட்டத்துடன் தற்போது நான் பொறுப்பேற்றுள்ள அமைச்சுக்கும் எவ்வித தொடர்பும் இல்லை இதற்கான பதில் பெருந்தோட்ட கைத்துறை அமைச்சின் இருந்தே பெற வேண்டும் என்பதை இந்த சபையில் சுட்டிக்காட்ட விரும்புகின்றேன் மேலும் 2014 வரவு செலவு திட்டத்தின் போது கௌரவ டக்ளஸ் தேவானந்தாவும் நானும் பிரதிநிதிப்படுத்தப்பட்ட அரசாங்கம் 50,000 வீடு திட்டத்தை என்ற ஒன்றை பெருந்தோட்ட மக்களுக்கென அறிவித்தது உண்மையே ஆனால் அதற்கான நிதி ஒதுக்கீடு தொடர்பில் தெளிவில்லை நான் அறிந்த மட்டில் அப்படி ஒரு வீடமைப்பு திட்டமும் செயல்படுத்தப்படவில்லை என்பதே உண்மை ஆனாலும் அதிமுக ஜனாதிபதி மற்றும் கௌரவ பிரதமர் தலைமையிலான நல்லாட்சி அரசாங்கம் பெருந்தோட்ட மக்களுக்கு 7 பேச்சு காணிக்கூடிய தனிவீடு திட்டத்தை செயற்படுத்த நிதியும் பூரண ஒத்துழைப்பையும் வழங்கி வருகின்றது என்பதையும் மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கின்றேன் எனது அமைச்சின் வீடமைப்பு திட்டத்தில்
நுவரெளிய பதுளை கண்டி மாத்தளை ரத்னபுரி கேகாலை காலி மாவட்டங்கள் கழுத்துறை மாவட்டமும் உள்ளடக்கப்பட்டுள்ளது. தற்போதைக்கு கழுத்துறை மாவட்டத்தில் முகமதியா தோட்டத்தில் 25 வீடுகளும் எத்திக்கர தோட்டத்தில் 13 வீடுகளும் கோவிந்த தோட்டத்தில் 26 வீடுகளும் நிர்மாணிக்கப்பட்டு வருகின்றது. இவருட இறுதிக்குள் வீடுகள் மக்களுக்கு கையளிக்கப்படும். அது மாத்திரமின்றி லயன் வீடுகளை இல்லாதொழித்து தனி வீடுகள் பெருந்தோட்ட மக்களை வாழ வைக்க வேண்டும் என்ற நோக்கிலேயே மலைய மக்கள் வாழும் பகுதிகளில் பல தடைகளை தாண்டி முழு மூச்சுடன் வீடமைப்பு திட்டத்தை முன்னெடுத்து வருகின்றேன். அதன் பயனாக அடுத்த வருடத்தில் மலைய மக்களுக்கு 10,000 வீடுகளை பெற்றுக் கொடுக்க நல்லாட்சி அரசாங்கம் தீர்மானித்துள்ளது. அதன் மூலம் மக்களின் வீடு பிரச்சினைக்கு தீர்வு வழங்கப்படும் என்பதை தெரிவித்துக் கொள்கின்றேன். மலைய மக்களின் பிரச்சினை தொடர்பில் இந்த உரிய சபையில் கரிசனவுடன் கேள்வி எழுப்பிய கரூர் பாராளுமன்ற உறுப்பினர் டக்ளஸ் தேவானந்த் அவர்களுக்கு மலைய மக்கள் சார்பில் நன்றிகளை தெரிவித்துக் கொள்கின்றேன்.
ප්‍රධාන කටයුතු අදින නායපත්‍ය විෂාංක එක
ආසරිසරි
ඔන්නබල් අනුර කුමාරජසනායක
ගරු කතානායකතුමනි මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම නිස්සිතවන්ත වෙනවා. සමාජ සයිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයට අයත්ව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත දිවිනැගුම සංවර්ධන නිලධාරීන් තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා බඳවා ගැනීම විවෘත තරඟ විභාගයේ ඉල්ලුම් කරන සුදුසුකම් සපුරන ලද විහෙත් විභාගයේ ලිවීමට නොහැකි වූ අයට සිදු වූ අසාධාරණ පිළිබඳව තමයි ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ. පසුගිය 18 වන ඉරු දින දීප ව්‍යාප්ත සමාජ සුබසාධන හා සමාජ සයිබල ගැන්වීම අමාත්‍යාංශයට අයත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත දිවිනැගුම සංවර්ධන නිලධාරීන් තුන්වන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගයක් පැවැත්වුවා. එම විවෘත තරඟ විභාගයට අදාළ ගැසට් නිවේදනය 2016/14 වෙනි දින දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවා. මෙම විවෘත තරඟ විභාගයේ ඉල්ලුම් කිරීම සඳහා අධ්‍යාපන සුදුසුකම් ලෙස සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සමාර්ථ සහිතව එකවර විෂයන් හයක් අපසු සාමාන්‍ය පෙළ විභාගයේ සමත් විය යුතු අතර අපසු උසස් පෙළ විභාගයෙන් එක් විෂයක් සමත්ව තිබිය යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ කොන්දේසි තිබුණා. ගරු කතානායකතුමනි බඳවාගෙන තිබුණේ සාමාන්‍ය පෙළ 6.2 ගණිත ඉංග්‍රීසි 6.4 උසස් පෙළ 1 විෂය. ඒතර මේක ගත්තොත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් අපේ රටේ 6.4 තිබෙන 1 විෂයක් සමත් වුණු දරුවන් ඉන්නවා. ඔව් ගණිතයේ සිංහල ඉංග්‍රීසි සමග. තවද මෙම විවෘත තරඟ විභාගයේ සෑම ඉල්ලුම් කරුවෙකුටම රුපියල් 500ක මුදලක් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ඒක සාමාන්‍ය දෙයක්. ගිනුමට බැර කරන මොකද විභාගයක් තියෙනවා නම් ඒකට අර මුදලක් අය කරලා තිබෙන එක ප්‍රශ්නයක් නෑ එතන. අදාළ විභාගයේ පැවැත්වීම සඳහා සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බාර දී තිබූ අතර දිවයිනපුරා දැන් අපිට වාර්තා වෙලා තියෙන කරුණු අනුව 2,05,000කට ආසන්න විශාල ඉල්ලුම් කරුවක් පිරිසක් මෙම විභාගය සඳහා ඉල්ලුම් කර තිබූ බව පසුගියදා මාධ්‍ය විසින් අනාවරණය කර තිබුණා. සුදුසුකම් සපුරා තිබූ විභාග ඉල්ලුම් කරුවන් විශාල ප්‍රමාණයකට පසුගිය 18 වන දින විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව නොලැබී අසාධාරණ ලක් වූ බවද අසාධාරණ ලක් වූවන් ඒකී මාධ්‍ය වෙත අනාවරණය කරලා තිබුණා. තවද දෙමළ මාධ්‍යන් විභාගය ඉල්ලුම් කරලද බොහෝ අපේක්ෂකයින් වෙත සිංහල මාධ්‍යන් විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා තිබුණා. ඒ වගේම සිංහල මාධ්‍යන් විභාගයේ ඉල්ලුම් කරලද දරුවන්ට දෙමළ මාධ්‍යන් ප්‍රවේශ පත්‍රය නිකුත් කරලා තිබුණා. ඒ වගේම මෙම කරුණු වලට අමතර විභාග ප්‍රවේශ පත්‍රයේ නම ඒ වගේම ජාතික හැඳුනුම් පත අංකය විශාල ලෙස වැරදිට සඳහන් වෙලා තියෙනවා. සමහරගේ නම වැරදි. ඒ කියන්නේ ජාතික හැඳුනුම් පතේ තියෙන නම නෙවෙයි ප්‍රවේශ පත්‍රයේ තිබුණේ. ජාතික හැඳුනුම් පතේ අංකය නෙවෙයි ප්‍රවේශ පත්‍රයේ ජාතික හැඳුනුම් පත අංකය උනේ. මේ වගේ ගැටළු ගන්නවකට මුහුණ දුන්නා. ඒ අතර මෙම විභාගයේ දිස්ත්‍රික්ක 25ම පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර ඉල්ලුම් කරුවන් වෙත ඔවුන්ගේ පහසුව සඳහා ආසන්නම විභාග දෙපා මධ්‍යස්ථානට යොමු කරන බව ගැසට් නිවේදනයේ අදාළ නගර අංක සඳහන් කර තිබුණත් අපේක්ෂකයින් බොහෝ දෙනෙකුට ඒ ආසන්නම මධ්‍යස්ථාන ලැබුණෙත් නැහැ. මොකද ඒගොල්ලෝ අංකය දාලා තිබ්බට එතනක් පටලවලා තිබුණා. මෙම විභාගයේ 18 වෙනි දින පවත්වන බව සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේකාධිකාරී විසින් 2016 සැප්තැම්බර් මාසේ 4 වෙනි දින සතියන්ත පුවත්පත් කීපයකට අදාළ දැන්වීම පළ කරලා තිබුණා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 4 වෙනිදා කතානායකතුමනි කිව්වා මේ විභාගයේ තියෙන 18 වෙනිදා කියලා. සති දෙක කාලයක් ප්‍රමාණවත්. ඒක පිළිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රවේශ පත්‍රයක් නොලැබුණු අය www.external.sjp.ac.lk web අඩවියට පිවිසෙන ලෙස හා විමසීම් සඳහා දුරකථන අංක දෙකක් සඳහන් කර තිබුණා. එම නිවේදනයට එත නිවේදනය දැම්මේ 4 වෙනිදා. හැබැයි මේ ගැටළු ඉදිරිපත් කරන්න කියලා අවස්ථාව දුන්නේ එම නිවේදනයට අනුව ගැටළු පවතින අය වෙත ගැටළු निराකරණය කර ගැනීමට අවස්ථාව දුන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදාන් 18 වෙනිදා වෙනකම්. ඒතර 4 වෙනිදා පත්‍රයේ දැන්වීම දානවා ගැටළු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ගැටළු ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නේ සැප්තැම්බර් 14 සහ 18. ඔබතුමා දන්නවා එදා සිකුරාදා දිනයේ නිවාඩු දිනය. ඒතර ආසන වශයෙන් 14 විභාගෙ පැවැත්වෙනවා. ඒතකොට 18 විභාගෙ පැවැත්වෙන. එදා දින 3කටත් අඩු කාලයක් තමයි ගැටළු निराකරණය කර ගැනීම සඳහා අවස්ථාව දුන්නේ ගරු කතානායකතුමනි. මෙම හේතුව මත දිවයිනේ ඈත පළාත්වල සිටි විභාගෙ ඉල්ලුම් කරුවන් බොහෝ දෙනෙකුට තම ගැටළු निराකරණය කර ගැනීම සඳහා සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙත පැමිණීමට සිදු වුණා. එහෙත් ගැටළු निराකරණය කර ගැනීමට නොහැකි වූ අය මෙන්ම පැමිණීමට නොහැකි වූ විශාල පිරිසක් දෙය අතර සිටියා. සුදුසුකම් තිබියදීත් ඔවුන්ට පසුගිය 18 වන දින විභාගෙ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව අහිමිවීමෙන් විශාල ලෙස අසාධාරණ ලක් වුණා. සුදුසුකම් තිබුණා ඒගොල්ලන්ට. නමුත් විභාගයට ලියන්න බැරුණා විශාල ප්‍රමාණයකට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල විභාගයේ පැවැත්වීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග තිබුණු දුබලතාවයන් හේතු කොටගෙන. ඒක ඔබතුමාගේ ඍජු මැදිහත් වීමක් නෙවෙයි. නමුත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒක නිවැරදි පරිදි කළමනාකරණය කරගන්න අසමත් වෙච්ච ගැටලුවක් තමයි මෙතන පෙන්눔 කරලා තිබෙන්නේ. මෙම තත්ත්වය තුල පැන නගින පහත ගැටලුවට එමතුමා පිළිතුරු දෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. 1. මෙම විභාගය සඳහා කොපමණ පිරිසක් අයදුම් කරන ලැබුවේ? මෙතරම් විශාල පිරිසක් අයදුම් කරලද දීප ව්‍යාප්ත විභාගයක් පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් කරේ නැත්තේ ඇයි? විභාග දෙපාර්තමේන්තුවේ ගත්තොත් ටිකක් වැඩි කාලයක් ඉල්ලයි. උත්තර වෙන්න පුළුවන් දෙයි. හැබැයි විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගයක් කෙරෙහි තමයි අපේ රටේ තාමත් විශ්වාසය තියෙන්නේ. පහුගිය කාලේ පොඩි අවුල් ටිකක් වුණා. නමුත් තාමත් විභාග දෙපාර්තමේන්තුවේ කෙරෙහි අපේ රටේ දරුවන්ගේ පොදු ජනතාවගේ විශ්වාසයක් තිබෙනවා. එතකොට විභාගයට අදාළ මෙතරම් ගැටළු සාගත තත්ත්වයක් ඇති වූයේ මන්ද? ගැටළු විසඳීම සඳහා ප්‍රමාණවත් කාලයක් දෙනු ලැබුවේ නැත්තේ ඇයි? සැප්තැම්බර් 18 වන දින කොපමණ පිරිසක් විභාගයට පෙනී සිටියාද? විභාග දිනයේ විභාගයට පෙනී සිටි අයට පැන නැගිටු ගැටළු වෙනුවෙන් දෙන් ලබන එදාට පෙනී සිටින බැරි වුණු අයට මොනවද දෙන සහනය? තේරෙන්නේ නැද? එක විභාගයක් තියලා ආය විභාගයක් තියෙන්නේ කොහොමද කියලා ගැටළුවක් මෙතන තිබෙනවා. නමුත් මොකද්ද පුතුන්ගල ඒ සඳහා ලබා දෙන සහනය? ප්‍රවේශ පත්‍ර නොලැබීම ආදී ගැටළු හේතු විභාගයට පෙනී සිටින නොහැකිව අසාධාරණයට ලක් වූ අයට ඒ සහනය ලබා දෙන්නේ කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කරු කතා නැකතුමු විශාල ඒ කියන්නේ මේක සුදුසුක 6යි 4යි උසස් පෙළ එක වැඩයි බලපුවාමම දැනෙනවා මේකට විශාල ප්‍රමාණයක් ඉල්ලුම් පත්‍ර එන්න පුළුවන් කියලා. ඒතර එවැනි විශාල ප්‍රමාණයක් ඉල්ලුම් සහිත විභාගයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පැවැත්වීමට ඉඩකඩ සහ හැකියාව නොමැති බව විශ්වවිද්‍යාලය ඇතුළේ නෙමෙයි තියන්නේ. නමුත් ඒක කළමනාකරණය කර ගැනීම සඳහා ගැටළු මතුවීම ඉඩකඩ තිබෙනවා. මොකද ඊයේ බාහිර විභාගයට කිව්වනේ මේ 12000 දෙන්න අමාරුයි කියලා. ඉතින් 12000 විභාගයක් තියාගන්න එකේ අමාරු එකේ ආනුභාග නෑ නෑ මම අමතර එකක්. ඉතින් එහෙම එකේ ගරු කතානක 2,500,000 විභාගයක් තියාගන්න එක කොහොමත් අමාරුයි. ඉතින් ඔබතුමා මෙවැනි තීරණයක් ගත්තේ ඇයි කියන කාරණා තමයි ඔබතුමාගෙන් අවධානය යොමු කරන්න කැමතියි.
අරු කතානායකතුමනි අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ මේ පළවෙනි ප්‍රශ්නයේ ගණන හරියටම කියන පොඩි අමහසාරයක් තියෙනවා. දැන් ඊළඟට ඔව් හරියටම දැන් මොකද මේක විශ්වවිද්‍යාලෙන් ගන්න ඕන. ඊළඟට 18 වෙනි දින කී දෙනෙක් හරියටම පෙනී හිටියද කියන කාරණේත් මට සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. හැබැයි මේ දෙකටම මම ඔබතුමාට හරියට උත්තරේ දෙන්නම්. ඒ දෙක එහෙම තියෙද්දි මට මේකට උත්තර දෙන්න පුළුවන්. එකඟයි ඔබතුමා. ඔව් ඒක මං කියනවා. ඒක ඔබතුමාට කියනවා.
ඔව් අයදුම් පත්‍ර දාපු ළමයි විභාගේ ලියනවනේ. ඒතර අයදුම් පත්‍ර දාලා තියෙනවා. විභාගේ ලියලා නැත්තම් මේකෙන් තමයි පෙන්눔 කරනවා. අයදුම් පත්‍ර ඉදිරිපත් කළා විභාගයට මේ ගැටළු නිසා නොයාමට ලක් වූ සංඛ්‍යාව එකෙන් පෙන්නන. ඉතින් සංඛ්‍යාව දෙක වැදගත්.
මං දෙන්නා. මම මේක මං මේ දෙක ආපහු කියන්නම් අපේ කතානායකතුමනි. ගරු කතානායකතුමනි ඇත්තටම මේ විභාගයට අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේම 287,000ක් විතර ඉල්ලුම් පත්‍ර දැම්ම. ඒ වගේම මේකේ මං හිතන්නේ ඉල්ලුම් පත්‍ර 45,000 අතර ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා විභාගයට මේ අයට ලියන්න බැරි වෙලා තියෙනවා. මේකට කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ මේ එක මං කියන්නම් පස්සට එනකොට පළවෙනි දේ තමයි මේ විභාගය ඇයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ තියන්න දුන්නේ කියලා. ඇත්තටම අවුරුදු එකහමාරක් විතර කාලයක් විභාග දෙපාර්තමේන්තුවට මේක කරන්න කල්යනා අපි තොරතුරු විමසපුවා. ගරු කතානායකතුමනි අපට LLRC වාර්තාවෙම ඊළඟට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම් සභාවේ ඉදිරිපත් කරපු සමහර වාර්තාවලනුත් මේ දුගී දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපාරයේ වතුකරයේ සහ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක නොවීම පිළිබඳ කාරණේ මතු කරලා තියෙනවා. එනිසා ඇත්තරම අපිට මේ සේවකයන් ඉක්මනින් බඳවා ගැනීමේ අවශ්‍යතාවය මතු වුණා. තව කාරණයක් තියෙනවා ගරු මන්සිතුමනි, ඇත්තරම කතානායකතුමනි, විශ්වවිද්‍යාලවලට ලෝකයේ අනෙක් හැම රටකම වගේ මේ විභාග කටයුතු දෙනවා. දීපුවාම මේකට ගා අවසාන වසරේ තුන්වෙනි වසරේ ළමයි සම්බන්ධ කරගන්න. දැන් මේ වගේ එකකට මිලියන 100ක් විතර ඉදියදම් වෙනවා. හැබැයි මේ සල්ලි එතකොට මේ හුගාක් මේ ළමයින්ට අමතර ආදායමක් හැටියට දෙනවා. ඉතින් ඇත්තටම රුපියල් 5000ක් වගේ මහපොළ ශිෂ්‍යත්වයෙන් ජීවත් වෙන දරුවෙකුට මේ කාලය තුල තව රුපියල් 5000ක් 6000ක් 7000ක් අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒක හැබැයි විශ්වවිද්‍යාල දරුවන්ට කරන දෙයක්. ඒ නිසා ඇත්තටම අභියෝග ඔබතුමා කියන විදිහම මේක ගැටලු සහගත තත්ත්වයක් තිබ්බ මෙච්චර කොහොමද කරන්න කියලා. හැබැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේක බාරගත්තා. මේක බාරගත්තා අපිට දෙන්න මේක අපි කරන්නම් කියලා. ඇතරම විභාගයේ මේ ගැටලු කාර තත්ත්වයන් මතුවෙන්න ගරු කතානායකතුමනි කරුණු කීපයක් තිබ්බා. පළවෙනි දේ තමයි ගරු මනසිතුමනි මෙතෙක් කාලයක් අපේ රටේ මේ ගණන් පස්සේ හදාගන්න ඉඩ දුන්නා. මෙතෙක් කාලයක් අපේ රටේ මේ එක සහතිකයට නෙවෙයි උදාහරණයක් ඇද්දිට කිව්වොත් දැන් මේ විභාගයේ ගරු කතානායකතුමනි ඒ එක ළමෙකුට ඒ 8ක් තියෙනවා. ඒ ළමයට සිංහල භාෂාවට S එකක් තියෙනවා. සිංහල භාෂාවට S එකක් තියෙනවා. ඒ ළමයා ඊළඟ සැරේ සිංහල භාෂාව ලියලා ඒකටත් A එකක් ගන්න. හැබැයි ළමයට මේකට දාන්න බැහැ. පළවෙනි වතාවේ සිංහල වලට S එකක් තියෙනවා. A 8ක් තියෙනවා. දෙවෙනි ඒ ළමයා ආපහු මේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයට ලියලා ඒකටත් A එකක් ගන්න. දැන් මේ ළමයාගේ සියලු විෂයන්ට A. හැබැයි ළමයට මේකට ඇප්ලිකේෂන් දාන්න බැහැ. මේක රාජ්‍ය සේවා කොමිසම් සභාවෙන් ආපු අලුත් නීතියක්. ඒ නිසා
ගරු කතා මේක වැදගත් නිසා දරුවන්ගේ ප්‍රශ්නේ.
ඔව්.
ඒ කියන්නේ සාමාන්‍ය විභාගයකදී ඒ ඇවුදුම්පත් කැඳවකට දානවා දෙවතාවකට නොවැඩි අවස්ථාවකදී කියන එකද මේක ඇතුළත් කරනවනේ.
ඒක තිබ්බේ නැහැ නේ මේ
සැරේ. ඒක තමයි ඒකට ආයුධම් පත්‍රයේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අවස්ථා දෙකක් විභාගේ පිළි අරගෙන තියෙන අධ්‍යාපන ප්‍රතිපාදනය.
ඒක තමයි මම කියන්නේ.
උසස් පෙළටත් පිළි අරගෙන තිබෙනවා නේ. ඒ නිසා දෙවතාවක් කියන එකත් අතුලත් තිබුණා.
ඒක රාජ්‍ය සේවා කොමිසම් සභාවෙන් ඒකට අවසර දුන්නේ නැහැ. ඒක ඒ අවසර දුන්නේ නැහැ. මම කියන්නේ මේ මම මේකට ඒක ඒ නිසා ඒ නිසා ඇත්තටම හැබැයි ළමයි පුරුද්දට ගරු කතානායකතුමනි මේ පස්සේ ගණන් හදාගත්තා. පස්සේ එහෙම එක විෂයක් හදාගත්ත ළමයි. විෂයන ඒ හතක් අටක් තියෙන එක සමහර මැත්ස් වලට S එකක් තියෙනවා. ඒකේ ළමයා පස්සේ හදාගන්න. ඒ අය ඇප්ලිකේෂන් දැම්ම. දාලා ළමයා කියනවා මට සුදුසුකම් තියෙනවා. හැබැයි මගේ එක රිජෙක්ට් කළා කියලා. හැබැයි මේකේ නියමානුකූලව රිජෙක්ට්. තව බරපතල කාරණයක් වුණා ගරු කතානායකතුමනි. මේ ඉල්ලුම් පත්‍ර මේක ගැසට් කරපු ගමන් මේ නොයෙකුත් මුද්‍රණාල වලින් නොයෙකුත් පොත් විකුණන කඩවල වලින් මේ ඉල්ලුම් පත්‍රය ගැහුවා. මේ ඉල්ලුම් පත්‍රයේ අපි ඇප්ලිකේෂන් එකේ යටින් ලියලා තිබ්බා ගැසට් එකේ පත්‍රවලයි හැම එකෙම සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම ගියා හැම එකෙම ලියලා තිබ්බා මේ ඉල්ලුම් පත්‍රය සමග ඔබගේ ප්‍රධාන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵලවල පිටපත් අමුණන්න කියලා. හැබැයි මේ කඩවල වලින් ගහලා තිබ්බ ඉල්ලුම් පත්‍රේ මේක ගැහුවේ නැහැ හුඟක් අය. ගහමනේ ගහම ළමයි කඩෙන් ඉල්ලුම් පත්‍රය ගත්තා පිරෙව්වා. මේ ඇප්ලිකේෂන් දෙක දැම්මේ නැහැ. දැන් එහෙම 30,000ක් විතර රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ නිසා මම මේ ගරු මන්සිතුමාටයි කතානායකතුමනි මම කියන්න කැමතියි අපි පත්‍රය දානවා දැන්වීමක් හෙට නැත්නම් අනිද්දා. එහෙම ඇත්තටම මේ පිටපත් සුසුකන් තිබිලා පිටපත් දෙකේ වෙ නැති අයට අපිට දන්නන්න. ඒ වගේම අර විදිහට වෙනත් සුදුසුකම් තියනවා සියල්ල හරි ඒත් එයාට විභාගේ ලියන්න බැරි වෙච්ච අය අපිට දන්නන්න කියලා අපි හිතන්නේ මෙහෙම අය අරායනම් 30,000ක් විතර ඉන්නවා. තව 7,000ක් ඉන්න පුළුවන්. ඔබතුමා හිතන්නේ මම හිතන විදිහට අපි කරන්න යන්නේ මාස 3ක් විතර අපහු විභාගයක් තියලා මේ අයට ඒ අවස්ථාව දෙන්න.
ගරු අනු කුමාර
මහත්මයා. දැන් විභාගයක් තියලා අවසන්.
ඔව්.
එතකොට නියමිත පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙන. එතකොට මේ විභාගයෙන් ඒ පුරප්පාඩු සංඛ්‍යාව තෝරා ගන්න වෙනවා.
ඔව්.
මේ විභාගයත් දැන් ඒතර විභාගය ගත්තා විභාග දෙකක් වෙනවා ප්‍රශ්න පත්‍ර දෙකක්
වෙනවා
කොහොමද අපි ඉක්වල සමාන කරන්නේ කොහොමද
නෑ අපි හිතමු දැන් මේ ගන්න මේ 4000 අපි 25ක් මේ නැවත ලියනවා නම් අපි 3000ක්
ඒක අපිට පුළුවන් මෙහෙම ඉල්ලුම් පත්‍ර ලැබිලා තිබෙනවා ඒ ඉල්ලුම් පත්‍ර අපි තුමු ලක්ෂයක් ලැබිලා ලක්ෂයක් ලැබුණා.
ඔව්.
25000කට බැරි වුණා. ඒතර හතරෙන් එකක්.
හතරෙන් එකක් අපි
ඉතුරු කරා. එහෙනම් බලවා ගැනීම් වලින් හතරෙන් එකක් අපි වෙන් කරන්න ඕනකම තිබෙනවා.
වෙන් කරමු.
අලුතේ විභාගේ තියෙන අයට.
අහ
එවැනි සාධාරණ කටයුතු
එහෙම කරන්නයි.
හොඳයි. ප්‍රධාන කටයුතු විශ්වවිද්‍යාල සංශෝධන පනත් පෙතුම් පට දෙවනවර කියවීම.
අයිමු අයිටමස්.
යා.
කරු කතානායකතුමනි ඇත්ත වශයෙන්ම මේ පනත ඉතාමත් වැදගත් පනතක්. මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලවල සේවය කරන අනර්ධන සේවකයන් ඉන්නවා 13207ක්. 13,000 non academic staff. ඔවුන් කාලයක් තිස්සේ ඉල්ලීමක් කෙරුවා. ඔවුන්ගේ විශ්‍රාම යට වයස 57යි. 57 ඉවරණයෙන් පස්සේ අවුරුද්දක් පාසා ඉල්ලුම් පත්‍ර දාන්න ඕනේ. ඉතින් මේ පරදෙන් කරන්නේ විශ්‍රාම යෑමේ වයස අපි 57 ඉඳලා 60 දක්වා දික් කරනවා. රටේ ඉන්න අනිකුත් රජයේ සේවකයන්ගේ මට්ටමට. ඉතින් මං හිතන්නේ මේක අවුරුදු මං හිතන්නේ 10ක් 15ක් මේ ඉල්ලීම කරලා තිබ්බා. පසුගිය කාලේ විශ්වවිද්‍යාලවල සේවය කරන අනර්ධ සේවකයන්. නමුත් පසුගිය රජයෙන්වත් ඊට කලින් තිබ්බ රජයෙන්වත් කිසිම දායකත්වයක් ලැබුණේ නැහැ. ඉතින් මේ පනත යටතේ අනර්ධන සේවකයන් 13207කට විශ්වවිද්‍යාලවල සේවය කරන විශ්‍රාම යෑමේ වයස 60 දක්වා දීර්ඝ වෙනවා. මම කෙටියෙන් මේක පැහැදිලි කරන්නම්. පදසේකවද හන්සාඩ් ශ්‍රී ලංකාවේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරනු ලබන 13207ක් පමණ වන සියලුම අනර්ධන සේවකයන්ට බලපාන අනර්ධන සේවකයන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පද්ධතියේ අංක 75 දරන වගන්තිය සංශෝධනය කිරීම පිණිස මෙම යෝජනාව ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. විශ්වවිද්‍යාල පද්ධතියේ විධිවිධාන ප්‍රකාරව විශ්වවිද්‍යාල සේවයේ නියුතු සේවකයෙකු තම වයස අවුරුදු 57 සම්පූර්ණ වූ පසු දිගුවක් ලබා ගැනීම අපේක්ෂා කරන්නේ නම් දැනට පවතින විධිවිධාන ප්‍රකාරව ඒ සඳහා පූර්වයෙන් අයදුම් කළ යුතු ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල වල පාලන අධිකාරිය මගින් සේවා අවශ්‍යතාවය සලකා බලා අවුරුදු 57න් ඔබට සේවා දිගුවක් වාර්ෂිකව ලබා දීම ක්‍රියා කිරීම සිදුව ඇත. එසේ වුවද රාජ්‍ය සේවයේ මෙම තත්වය වර්තමානයේදී වෙනස් වී ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ සියලුම සේවකයන් හට ස්වකීය අභිමතය පරිදි වසර 60 දක්වා විශ්‍රාම ගැන්වීමේ වයස අඛණ්ඩව රජයේ සේවයේ නිරත වීමට අවස්ථාව සැලසී ඇත. මෙම වරප්‍රසාද විශ්වවිද්‍යාල සේවය කරන ලබන සේවකයන් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල සේවකයන් වෘත්තීය සමිති දීර්ඝ කාලයක් අවුරුදු 15ක් තිස්සේ මේ ඉල්ලීම කරලා තියෙනවා. එමෙන්ම රාජ්‍යාංශයේ සේවය කරන සියලුම සේවකයන්ට සමතත්වයේ සේවා වියවක් ලබා දිය යුතු යන්නද රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව විශ්වවිද්‍යාලවල සේවය කරන සේවකයන් හට වසර අවුරුදු 60 දක්වා විශ්‍රාම යෑමේ වයස දක්වා නැවත ඉල්ලීමකින් තොරව ස්වකීය අභිමතය පරිදි අඛණ්ඩව සේවය කිරීම මෙම සංශෝධනයේ අනුව අවස්ථා සැලසී ඇත. තවද විශ්වවිද්‍යාල පද්ධතට ඉදිරිපත් කරනු ලබන මෙම නව සංශෝධනයේ ස්වභාවය අනුව ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස කිසියම් වෙනසක් සිදුවොත් එම වෙනසද නිරායාසයෙන්ම විශ්වවිද්‍යාල සේවකයන්ට බලපාන හැටියට මේ පනත සංශෝධනය කළා.